දිනකට ඔබ පැය කීයක් නිදාගන්නවද? එහෙම නැත්නම් දිනකට ඔබ පැය කීයක් නිදිමරනවද? මේ වගේ ප්‍රශ්නයක් ඔබෙන් කෙනෙක් ඇහුවොත් එහෙම ඔබට දෙන්න තියෙන්නේ මොන වගේ පිළිතුරක්ද? ඒ අතරතුරේදී මේ සුවබර නිින්දක් ඔබට කොතරම් වැදගත් වෙනවද කියන ප්‍රශ්නය ඇහුවොත් එහෙම ඔබට දෙන්නට තියෙන්නේ මොන වගේ උත්තරයක්ද? නිින්ද පිළිබඳව ඔස්ට්‍රේලියාවේ ජාතික වශයෙන් කතා බහ කරන සතියක් බවට මේ ගෙවිගෙනන සතියපත් වෙලා තිනවා. ඒ තමයි නිින්ද පිළිබඳව දැනුවත් කිරීමේ සතිය විදිහට තමයි ඔස්ට්‍රේලියාවේ මේ සතිය හැඳින්වෙන්නේ. ඒ නිසාම අපි අද හිතුවා මේ සුවබර නිින්ද මිනිස් සිරුරට වැදගත් වෙන්නේ ඇයි කියන කාරණා පිළිබඳව අවධාරණය කරන්නට කතා බහ කරන්නට. මේ සාකච්ඡාවට අපි මේ මොහොතේදී සම්බන්ධ කරගන්නවා මෙල්බන් නුවර වෙසෙන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, ඒ වගේම මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජේරත්න මහතාව. අයිබෝන් සුබෝදසනක් වෛද්‍යතුමනි.
අයිබෝන් මදුර, අයිබෝන් අපේ අසන්න සීලෝ දෙනාට.
හොඳයි වෛද්‍යතුමනි, අපි මේ සාකච්ඡාවට ප්‍රවේශයක් විදිහට කතා බහ කරමු. මුලින්ම සුවබර නිින්දක් මිනිස් දිවියට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි කියලා.
මදුර, ඔබ මගෙන් ඇහුවේ ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. අපි හැමෝම ජීවත් වෙන කාලය ගත්තහම අපේ ජීවිතයෙන් හරියටම තුනෙන් එකකට කිට්ටු ප්‍රමාණයක් අපි ඇත්තටම ගත කරන්නේ නිදාගෙන. මේකෙනුත් අදහස් වෙනවා කොයිතරම් වැදගත් වෙනවද සුවබර නිින්දක අවශ්‍යතාවය යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වය පිළිබඳව සහ ඒ පවත්වා ගැනීම සඳහා. අපි මීට කලින් සාකච්ඡා කරනකොට, මේ වැඩසටහන කරනකොට අපි කතා කරා ලෝකය පුරා තිබෙන දුබලතාවය ඇති කරන රෝග අතරින් අංක 1, 2, 3 මේ සේරටෝම මුල් වෙන්නේ ස්නායු රෝග කියලා අපි සඳහන් කළා. දැන් මිනිස් මොළය ගත්තහම මිනිස් මොළය තමයි අපේ ශරීරයේ පරිපාලනය කරන සෙන්ට්‍රල් ප්‍රොසෙසින් යුනිට් එක කියලා කිව්වොත් ඒක වරද්දක් නැහැ. ඉතා මෑත කාලයේදී අපිට පෙනී ගිහිල්ලා තියෙන කාරණයක් තමයි මොළය වැඩ කරනකොට උනත් අනිත් ශරීරය අවයව වැඩ කරනකොට වගේම එක එක අපද්‍රව්‍ය ඇති වෙනවා. ඒ අපද්‍රව්‍ය මොළයෙන් ඉවත් කරගන්නට අවශ්‍ය කරන ඒ කාර්ය පටිපාටිය සිද්ධ වෙන එකෙන් 60-70% අතර ප්‍රමාණයක්ම සිද්ධ වෙන්නේ නිින්ද තියෙන අවස්ථාවේදී කියලා පෙරිලා කියලා තියෙනවා. මේ සේරම කාරණා කියලා මම මතක් කරන්න උත්සාහ කරේ අපේ ශරීරයේ සුවතාවය මනාව පවත්වා ගැනීම සඳහා සුවබර නිින්දක් ලබා ගැනීම, ඒ කියන්නේ බාධාවකින් තොර නිින්දක් ලබා ගැනීම සහ බාධාවකින් තොර නිින්දකින් පස්සේ උදේ පාන්දර හැරෙන්න පුළුවන් වීම ඉතාමත්ම අත්‍යවශ්‍යයි. දැන් මේ මෙච්චර ඇත්තටම ආරළු බූරුලකෝ මේක කියන්න දෙයක් නැහැ. අපේ අසන්නන් හැමෝම දන්නවා හොඳට නිදාගත්තේ නැතුව ඇහැරිච්ච දවසට අපේ මේ ඉවසීම අඩුයි. හොඳටම අපිට තරහ යනවා වැඩි. ඊට අමතරව අපිට කිසියම් දෙයක් හරියාකාරව කරගන්නට තියෙන ඉඩකඩ හොඳ නිින්දකින් නැතුව නැගිට්ට දවසට සෑහෙන්න අඩුයි. මේ සේරගින්ම මම කියන්න උත්සාහ කරේ ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා අපිට නිවැරදි ආහාර පාන ගන්න අවශ්‍ය වෙනවා, වගේම නිවැරදි නිින්දකුත් ඉතාමත් අත්‍යවශ්‍යයි ඒ සඳහා.
ඔව්, දැන් අපේ SBS සිංහල වැඩසටහන විද්‍යාකාරයේ වයස් මට්ටම් වල පුද්ගලයන් අහගෙන ඉන්නවා. දැන් මේ වයස් මට්ටම් 90 ඒ පුද්ගලයන් කොපමණ පැය ගාණක් නිින්ද සඳහා වෙන් කළ යුතුද කියන කාරණාව කොහොමද ඔබතුමා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ?
මදුර, ඔබ නැවතත් ඇහුව ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. අපි මීට අවුරුදු 1.5 කලින් පර්යේෂණ පත්‍රිකාවක් පළ කරා ෆ්‍රන්ටියර්ස් නියුරොලොජි කියන සංගරාවේ. එහිදී අපි කළේ මෙච්චර කාලයකට ඉංග්‍රීසි භාෂාවෙන් නිින්ද සහ මොළයේ සෞඛ්‍ය පිළිබඳ පර්යේෂණ පත්‍රිකා පළ කරලා තියෙන සේරම කියවලා ඒකේ සංක්ෂිප්තයක් හැටියට තමයි අපි මේ පර්යේෂණ පත්‍රිකාව පළ කරේ. ඒකදී අපිට පෙනී ගිය කාරණයක් තමයි අපි අනවශ්‍ය විදිහට නිදාගත්තත් අපේ මොළේට කරදර වෙන්න ඉඩ තියෙනවා. එහෙම නැත්නම් අපේ ශරීර සෞඛ්‍යතාවයට කරදර වෙන්න ඉඩ තියෙනවා. අපි අවශ්‍ය ප්‍රමාණයට නිදාගත්තේ නැත්නම් ඒත් අපිට කරදර වෙන්න ඉඩ තියෙනවා. දැන් ඔබේ ප්‍රශ්නයට මම අවතීර්ණ වුණොත් එක එක වයස් කණ්ඩවලට මේ පැය ප්‍රමාණය වෙනස් වෙනවා. උදාහරණයක් විදිහට අලුත් උපන් ලදරුවෙකුට පළවෙනි මාස 3 ඇතුළත දැනට පෙනිලා ගිහිල්ලා තියෙන හැටියට දවසට පැය 14-17 අතර ප්‍රමාණයක් නිදා ගැනීම අවශ්‍ය වෙනවා යහපත් ශරීර සෞඛ්‍ය පවත්වා ගැනීම සඳහා. ඊට අමතරව මාස 4 සිට මාස 11 දක්වා නදරුවෙකුට දවසකට පැය 12-15 දක්වා ප්‍රමාණයක් නිදා ගන්නට අවශ්‍ය වෙනවා. ඊට අමතරව අවුරුද්දත් අවුරුදු දෙකත් අතර කුඩා දරුවෙකුට දවසකට පැය 11-14 දක්වා නිදා ගන්නට අවශ්‍ය වෙනවා. අවුරුදු 3-5 දක්වා ඉන්න දරුවෙකුට දවසකට පැය 10-13 දක්වා ප්‍රමාණයක් නිදා ගන්නට අවශ්‍ය වෙනවා. ප්‍රාථමික පාසල් වී පසු වන දරුවන්ට, ඒ කියන්නේ අවුරුදු 6-13 අතර දරුවන්ට දවසට පැය 9-11 දක්වා ප්‍රමාණයක් නිදා ගන්නට අවශ්‍ය වෙනවා. නාඹර වියේ ඉන්න අයට, එහෙම නැත්නම් අපි ටීනේජර්ස්ලා හැටියට හඳුන්වන අයට, ඒ කියන්නේ අවුරුදු 14-17 අතර ප්‍රමාණයේ ඉන්න දරුවන්ට මේ අයට දවසට පැය 8-10 දක්වා ප්‍රමාණයක් නිදා ගැනීම අවශ්‍ය වෙනවා. තරුණ වයසේ ඉන්න දරුවන්ට, ඒ කියන්නේ අවුරුදු 18 සිට අවුරුදු 25 දක්වා වයසේ ඉන්න අයට දවසට පැය 7 සිට 9 දක්වා ප්‍රමාණයක් නිදා ගැනීමට අවශ්‍ය වෙනවා. වැඩිහිටි වයසේ ඉන්න අයට, ඒ කියන්නේ අවුරුදු 26ත් අවුරුදු 64ත් අතර ප්‍රමාණයේ ඉන්න අයට දවසට පැය 7 සිට 9 දක්වා ප්‍රමාණයක් නිදා ගැනීමට අවශ්‍ය වෙනවා. අවුරුදු 65ට වඩා වැඩි අයට දවසට පැය 7 සිට 8 දක්වා ප්‍රමාණයක් නිදා ගැනීමට අවශ්‍ය වෙනවා. මෙතනදී ඉතාම වැදගත්ම කාරණේ තමයි මේ පැය ගාන වගේම ඒ නිින්ද කැඩිච්ච නැති, බිඳිච්ච නැති ඒකාකාරී නිින්දක් වීමත් අත්‍යවශ්‍ය වෙනවා. ඔය කියන මේ ශරීර සෞඛ්‍ය වාසි ටික ලබා ගන්නට අවශ්‍ය නම්.
අපි කතා බහ කරමින් පසු වන්නේ සුවබර නිින්දක් මිනිස් දෙවියට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව මෙල්බන් නුවර වෙසෙන ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජයරත්න මහතා සමග මොකද මේ ගෙවිගෙන යන්නේ ඔස්ට්‍රේලියාව තුළ නිින්ද පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික සතිය. දැන් වෛද්‍යමනේ විශේෂයෙන්ම අපි නිදි මැරීම පිළිබඳව කතා බහ කරොත් එහෙම දැන් අපි දන්නවා ශ්‍රී ලංකාවේ සිට ඔස්ට්‍රේලියාවට උසස් අධ්‍යාපනය සඳහා පැමිණි මේ විශ්වවිද්‍යාල සිසුන් මේ බොහෝ වෙලාවට නිදි මරනවා. ඒ වගේම විවිධාකාර රැකියාවල වෘත්තීන්වල යෙදිලා ඉන්න කට්ටියටත් නිදි මරන්නට සිද්ධ වෙනවා. දැන් මේ නිදි මැරීමේදී ඔවුන් විවිධාකාරයේ පාන වර්ගවලට යොමු වී සිටිනවා. තේ, කෝපි වගේම අපි ඉංග්‍රීසි භාෂාවෙන් කියනවා මේ එනර්ජි ඩ්‍රින්ක්ස් කියලා. දැන් මේ තත්ත්වයේ බලපෑම ඔබතුමා වෛද්‍ය විද්‍යාත්මකව පැහැදිලි කරන්නේ කොහොමද?
මధుර නැවතත් ඔබ ඇහුවා ඉතාමත්ම වැදගත් ප්‍රශ්නයක්. ඇත්තටම මේ ඔස්ට්‍රේලියාවේ නිින්ද පිළිබඳ අවධානය යොමු කරන මේ සතියේ මූලික තේමාව හැටියට මේ අවසරේ තෝරගෙන තියෙන්නේ කෝපිවල තියෙන, එහෙම නැත්නම් තේවල තියෙන කැෆේන් සහ නිින්ද පිළිබඳ තියෙන සම්බන්ධතාවය ගැන කතා කරන්න තමයි මේ සැරේ මේ සතිය වැඩිපුරම යොමු කරගෙන තියෙන්නේ. අපි හැමෝම තේ කෝපි පාවිච්චි කරනවා. නමුත් මෙහිදී මතක තියාගත යුතු කාරණා කීපයක් තියෙනවා. අනවශ්‍ය විදිහට කෝපි හෝ තේ පාවිච්චි කරන්නට පටන් ගන්න එක නිින්දට වැටීමට සහ නින්ද පවත්වා ගැනීමට බාධා වෙනවා කියලා පෙනිලා ගිහිල්ලා තියෙනවා. මේක ඇත්තටම තේරුම් ගන්න කෙච්චර අමාරු නැහැ. මිනිස් මොළය කියලා කියන්නේ ඇත්තටම ඉතාමත්ම සංකීර්ණ ජෛව විද්‍යාත්මක පරිගණකයක්. මේ ජෛව විද්‍යාත්මක පරිගණකය ඇතුලේ බිලියන 100කට විතර කිට්ටුව ජෛව විද්‍යාත්මක වෛර, එහෙම නැත්නම් නියුරෝන කියන දේවල් තියෙනවා. ඊට අමතරව මේ බිලියන 100 අතරේ සම්බන්ධකතාවයේ සිද්ධ වෙන්නේ රසායනික ද්‍රව්‍ය හරහා. එවැනි ඒ සම්බන්ධතාවයන් සිද්ධ වෙන දේවල් ට්‍රිලියන 10කට වඩා තියෙනවා කියලා ගණන් බලලා තියෙනවා. මේක අපි සරල උදාහරණයකින් ගත්තොත් එහෙම මුළු මන්දාකිණියම තියෙන තරුවලට වඩා වැඩි ඔබේ මොළය ඇතුලේ තියෙන මේ විදුලි කම්බි, එහෙම නැත්නම් නියුරෝන සංඛ්‍යාව මන්දාකිණි කීපයක තියෙන තාරකාවලට වඩා වැඩි ඒ විදුලි කම්බි, එහෙම නැත්නම් නියුරෝන අතර තියෙන රසායනික සම්බන්ධතා ප්‍රමාණය. ඉතින් අපි ශරීරයට පිටතින් ඇතුල් කරන රසායනික ද්‍රව්‍යයක් අනවශ්‍ය හැටියට වැඩි වුණාම අපිට නිින්දට යාගන්න බැරි වීම සහ නිින්ද පවත්වා ගන්නට බැරි වෙන්නට පුළුවන් කියන එක ආය අමුතුවෙන් එතකොට අටුවා ටික අවශ්‍ය නැහැ අපිට කියලා දෙන්න මේ විදිහට අපි කල්පනා කරලා ගත්තාම. තවත් කාරණයක් තමයි අපි පුද්ගලයාගෙන් පුද්ගලයාට වෙනස් වෙනවා. දැන් අපි දන්නවා මේ අහන් ඉන්න අය අතරේ ළමයි, ලපටි, එහෙම නැත්නම් දරුවෝ මල්ලෝ ඉන්න අම්මලා තාත්තලා ඇති. ඒ හැමෝම දන්නවා අපේ දරුවන් පවා අපේ මට්ටමට වඩා වෙනස් වෙනවා අපේම දරුවන් උනත්. මොකද පුද්ගලයාගෙන් පුද්ගලයාට අපේ ජෛව විද්‍යාත්මක හැදිලා තියෙන විදිහ වෙනස් වෙන නිසා. දැන් කැෆේන් වගේ එකක් ගත්තහම, එහෙම නැත්නම් එනර්ජි ඩ්‍රින්ක්ස් වල තියෙන අනිකුත් රසායනික ද්‍රව්‍ය ගත්තහම ඒවාට අපි එක එක්කෙනා සංවේදී වෙන මට්ටමත් වෙනස් වෙනවා. ඒ සංවේදී වෙන මට්ටම නිසා ඇතිවෙන නින්දේ ස්වභාවය, එහෙම නැත්නම් නින්දේ ආබාධ, එහෙම නැත්නම් නින්දට බලපාන විදිහත් වෙනස් වෙනවා. ඒකත් අපි කල්පනාවට ගන්න ඕන කාරණයක්. මම කියන්න උත්සාහ කරේ මේ ළඟදි මගේ මිත්‍ර මේ ස්නායු ශල්‍ය විශේෂඥ වෛද්‍යවරයෙකුට මම කෝපි එකක් කරන් දෙන්න හදපුවාම අපි දෙන්නගේ සාකච්ඡාවකදී දවල් 12ට කර මට කිව්වා තිස්ස මම මේ දවල් 10න් පස්සේ කෝපි බොන්නේ නැහැ. මම දවල් 10න් පස්සේ කෝපි වුණත් මට රැයට නිදා ගන්න බෑ කියලා. ඒ කතාවේ ඇත්තක් තියෙනවා. මොකද මේ අපි දැන් මට දවල් 10න් පස්සේ කෝපි බිව්වට රැයට නිදා ගන්න පුළුවන් වුණාට මගේ මිත්‍රයාගේ ශරීරයේ සහ මොළය හැදිලා තියෙන විදිහේ හැටියට සහ ඔහුගේ මොළයේ තියෙන සංවේදීතාවයේ හැටියට ඔහුට කෝපිව රැට නිදා ගන්න බැරි වෙනවා. ඒ නිසා අපි හැමෝගෙම ශරීරය සහ මොළය සහ අපි ඒ භාවිතා කරන පාන වලට අපේ ශරීරය වැඩ කරන විදිහ කොහොමද කියන එක අඳුනගෙන තියාගන්න එක ඉතාමත්ම වැදගත් වෙනවා. කොහොම වුණත් අපි මෙහෙදී මේ මතක තියාගත්තු කාරණා කීපයක් තියෙනවා. දැන් කෝපි වලට අපි හිතමු බැහි වෙන්න මම මදුරගෙන් ඇහුවොත් එහෙම කොච්චර කෝපි බොන්න ඕනද බැහි වෙන්න කියලා ඔබ සමහරට කියයි කෝපි කෝප්ප හතරක් පහක් බොන්ඩ ඕන කියලා. නමුත් ඇත්ත කතාව නම් එක කෝපි කෝප්පයක් බිව්වහම ඇති කෝපි වලට ඇබ්බැහි වෙන්න. මොකද කෝපි කෝප්ප එක සාමාන්‍යයෙන් මිලිග්‍රෑම් 200ක ප්‍රමාණයක් පමණ කැෆේන් තියෙනවා. අපි සාමාන්‍ය තේ කෝප්පයක් බිව්වොත් එහෙම ලංකාවේ හදන විදිහට කහට තේ කෝප්පයක් කියන එකක්, ඒ කහට තේ කෝප්පයකත් අර කෝපි කෝප්පයකින් භාගයක ප්‍රමාණයක විතර කැෆේන් තියෙනවා. අපි කොළ පාට තේ එකක් එහෙම නැත්නම් ග්‍රීන් ටී එහෙම නැත්නම් හර්බල් ටී කියන එකක් ගත්තොත් එහෙම ඊට පොඩ්ඩක් අඩු වශයෙන් කැෆේන් තියෙනවා. ඊට අමතරව ඔය අනෙක් එනර්ජි ඩ්‍රින්ක්ස් ගත්තාම ඒ වගේත් මිලිග්‍රෑම් 100කට විතර වගේ කිට්ටු වෙන්න කැෆේන් තියෙනවා. හොට් චොක්ලට්, මයිලෝ ඒ වගේ දේවල් ගත්තාම ඒ වගේත් ඇත්තටම කැෆේන් මිලිග්‍රෑම් 50කට 60කට පමණ ප්‍රමාණයකට කිට්ටු වෙන්නට පුළුවන් තරමට කැෆේන් තියෙන්න පුළුවන්. මීට අමතරව හුඟක් මිනිස්සු දන්නේ නැති කාරණයක් තියෙනවා. හුඟක් චොක්ලට් බාස් ඒ වගේ එහෙම කැෆේන් සමහර වෙලාවට මිලිග්‍රෑම් 60 70 දක්වා ප්‍රමාණයක් පමණ තියෙන්නට පුළුවන්කම තියෙනවා. එතකොට ඩීකැෆිනේට් කොෆි කියන එක ගත්තොත් ඒකේ නම් තියෙන කැෆේන් ප්‍රමාණය මිලිග්‍රෑම් 4ක් 2ක් පමණ ප්‍රමාණයක් තමයි වෙන්නේ. මම මේ සංඛ්‍යා ලේඛන වලින් කියන්න උත්සාහ කරේ කොච්චර ලේසියෙන් අපේ ඇඟට අවශ්‍ය ප්‍රමාණයට වඩා කැෆේන් අපිට දාගන්නට පුළුවන්ද කියන එකයි මම කියන්නට උත්සාහ කරේ. කැෆේන් කියන්නේ ශරීරයට සම්පූර්ණයෙන්ම අහිතකර රසායනික ද්‍රව්‍යයක් නෙවෙයි. මිලිග්‍රෑම් 400කට වඩා අඩු ප්‍රමාණයක් කැෆේන් පාවිච්චි කරන කෙනෙකුට දවසකට හානියක් වෙනවා කියලා මුකුත් එහෙම හොයාගෙන නැහැ. ඊට වැඩිය වැඩි වුණොත් තමයි විවිධාකාර හානි සිද්ධ වෙන්න පුළුවන්. අපි හුඟක් දෙනා තේ කෝපි බොන්න හේතු වෙලා තියෙන්නේ මේක ඇත්තටම උත්තේජකයක්. ඒ කියන්නේ දැන් ඒකයි අපි උදේ පාන්දර නැගිටලා මිදි කඩාගෙන කුස්සියට ගිහිල්ලා තේ එකක් හදාගත්තම අපිට ප්‍රබෝධමත් ගතියක් ඇති වෙන්නේ. ඒ අර කැෆේන් මොලේ ඇතුළට ගිහිල්ලා පොඩ්ඩක් රසායනිකමය වශයෙන් අපේ මොලේ උත්තේජනය කරලා දෙන නිසා. නමුත් කිසියම් අසන්නෙකුට නිදා ගැනීම හෝ නිින්ද පවත්වා ගැනීම පිළිබඳ අවුලක් තියෙනවා නම් මං හිතන්නේ තමන් භාවිතා කරන කැෆේන් ප්‍රමාණය ගැන සැලකිලිමත් වෙලා පුළුවන් තරම් ඒක අඩු කරලා භාවිතා කරන කැෆේන් ප්‍රමාණය පුළුවන් තරම් උදේවරුටම අඩු කරන එකක් වැදගත් වෙන ඉඩ තියෙනවා. හැබැයි මෙහිදී මතක් කර යුතු කාරණාවක් තියෙනවා. අපි කෝපි හෝ තේ කෝප්පයක් බිව්වහම ඒකේ තියෙන කැෆේන් ටික සර්ව සම්පූර්ණයෙන්ම ඇඟෙන් අයින් වෙන්න නම් පැය 24කට වඩා කාලයක් ගත වෙන්න ඉඩ තියෙනවා කියලා හොයාගෙන තියෙනවා.
හොඳයි, අපි අවසාන වශයෙන් දැනගන්නට කැමති නිසි පරිදි නිින්දක් නොමැති වුණොත් අපේ සිරුරට සිද්ධ වෙන්න පුළුවන් අයහපත් බලපෑම් මොනවද කියලා.
මුලින්ම කියන්න ඕන දෙයක් තමයි නිසි පරිදි නිින්දක් නොලැබීම නිසා ඇතිවෙන ආබාධ පිළිබඳ තාමත් 100%ක්ම පර්යේෂණ වලින් නිගමනය කරලා හොයාගත්තු දේවල් තියෙන්නේ බොහොම සීමා සහිත සංඛ්‍යාවක්. නමුත් බොහෝ දුරට පෙනීලා ගිහිල්ලා තියෙන කාරණයක් තමයි අංශභාගයේ වගේ රෝග, එතකොට ඩිමෙන්ෂියා වගේ රෝග තත්ත්වයන්, ඊට අමතරව අපේ ශරීරයේ ඇතිවන කාන්සාව විෂාදයේ වගේ රෝග තත්ත්වයන්, ඒවාට පාර කපන්නට හේතු සාධක ඇතිවෙන්න ඉඩ තියෙන රෝග තත්ත්වයක් හැටියට සුව පහසු නිින්දක් එහෙම නැත්නම් හරියට නිින්දක් නොමැති වීම හොයාගෙන තියෙනවා. මෙහිදී අපි කතා කරපු නැති දෙයක් තියෙනවා. මෙච්චර කල් දැන් මේ සුවබර නිින්දක් නොලැබීමට අමතරව නිින්ද සම්බන්ධ වෙනම ආබාධ තියෙනවා. දැන් එක රෝගයක් තියෙනවා, උදාහරණයක් විදිහට ඔබ්ස්ට්‍රක්ටිව් ස්ලීප් ඇප්නියා කියලා OSA කියලා කියන එක. ඒ කියන්නේ නිින්ද පිළිබඳ රෝගී තත්ත්වයක් තියෙන අයට බෙහෙවින්ම වෙන රෝග ඇතිවීමේ සම්භාවිතාවයේ නැඹුරුතාවයක් තියෙන බව, දෙගුණයකට තුන්ගුණයකට වඩා වැඩි බව හොයාගෙන තියෙනවා. අංශ භාගය, ඊට අමතරව හෘදය ආබාධ, ඊට අමතරව හදිසි අනතුරු, මාර්ග අනතුරු, එවැනි දේවල් සිදුවීමේ සම්භාවිතාවයක් තියෙනවා කියලා හොයාගෙන තියෙනවා. මම අර මුලින් කිව්වා වගේ හරියටම මේක මේ තහවුරු කරලම කියන්න බැරි වුණාට පසුගිය අවුරුදු 16ක් පමණ කාලයක් තිස්සේ විශේෂඥ වෛද්‍යවරයෙක් හැටියට රෝගීන්ට ප්‍රතිකාර කිරීමෙන් සහ පර්යේෂණ පත්‍රිකා කියවීමෙන් මම ඇවිල්ලා තියෙන නිගමනය නම් සුව පහසු නිින්දක් ලබා ගැනීම කියන එක අත්‍යවශ්‍ය සාධකයක්. අපි එළවලු පළතුරු කනවා වගේම ශාරීරික ව්‍යායාම කරනවා වගේම මනස නිරවුල් කරගෙන තියාගන්නවා වගේම මේකත් ඉතාමත්ම අත්‍යවශ්‍ය සාධකයක් යහපත් ශරීර සෞඛ්‍ය තත්ත්වයක් පවත්වා ගැනීම සඳහා සහ ඩිමෙන්ෂියා එහෙම නැත්නම් අංශභාගය වැනි රෝගවලින් පහසුවෙන්ම මිදෙන්නට පුළුවන් ක්‍රමයක් තමයි යහපත් සුවබර නිින්දකට උරුමකම් කියන එක.
අපි කතාබහ කරමින් පසු වූයේ සුවබර නින්දක් මිනිස්ත්‍රියට මෙතරම් වැදගත් වෙන්නේ ඇයි කියන කාරණාව පිළිබඳව. මොකද මේ ගෙවිගෙන යන සතිය ඔස්ට්‍රේලියාව තුළ නින්ද පිළිබඳව දැනුවත් කිරීමේ ජාතික සතිය විදිහට තමයි නම් කරලා තියෙන්නේ. මේ සාකච්ඡාවට අපි ආරාධනා කළේ මෙල්බන් නුවර ස්නායු රෝග විශේෂඥ වෛද්‍ය, ඒ වගේම මෙල්බන් විශ්වවිද්‍යාලයේ මහාචාර්ය වෛද්‍ය තිස්ස විජයරත්න මහතාට. අපි බොහොමත්ම ස්තුතිවන්ත වෙනවා ඔබතුමාට මේ අදහස් අපිත් සමග බෙදා හදා ගැනීම සම්බන්ධයෙන්. සුබ දවසක් කියලා ප්‍රාර්ථනා කරනවා.
එසේම වේවා මදුර, අපේ අසන්න සියලු දෙනාටමත් සුබ දවසක් සහ සුවබර නින්දක් ලබා ගන්නට පුළුවන් සතියක් සහ මුළු ජීවිත කාලෙම සුවබර නින්දක් ලබා ගන්නට හැකි වේවා කියලා ප්‍රාර්ථනා කරනවා.